නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් අපි සූදානම් වන්නේ බුදුගුණ දේශනා මාලාවෙහි අවසාන දේශනාව ශ්‍රවණය කිරීමට මේ වෙනකන් අපි අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ කියන ගුණපද නමයම සාකච්ඡා කරා. දැන් ඉතිරිව තියෙන භගවා කියන ගුණය ගැන කරුණු දැනගන්නට මතක තියාගන්න. මේ භගවා කියන ගුණය තමයි බුදු ගුණ අතරින් වැඩිපුරම විස්තර කරන්නට පුළුවන් ගුණය. එහි තිබෙන එක්තරා පැතිකඩක් තමයි අපි අද සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ. උනාසිර තිබුණා භාග්‍ය ධර්ම හයක්. මොනවද ඒ? ඓශ්වර්ය භාග්‍ය, ධර්ම භාග්‍ය, කාම භාග්‍ය, ශ්‍රී භාග්‍ය, යශ භාග්‍ය සහ ප්‍රයතන භාග්‍ය. ඓශ්වර්ය භාග්‍ය කියන එකේ තේරුම තමයි ඊශ්වර බව. උනාසිරට තමන්ගේ සිත ඒ වගේම අන්‍ය සත්වයන්ගේ සිත තම වසඟෙහි පවත්වන්න පුළුවන් බවක් තිබුණා. සිත විතරක් නෙමෙයි තමන්ගේ සිත, තමන්ගේ සමාධිය, තමන්ගේ ධ්‍යාන, ඒ වගේම තමන්ගේ ඥානයන්, ඒ වගේම ධර්මය, තමන්ගේ ශ්‍රාවක සංඝයා මේ සියලු දෙනා කෙරෙහිම අධිපතිකම් නැත්තම් ඒවා සියල්ලක්ම වසඟේ පැවැත්ීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. මේක ඉතාම විශේෂ ගුණයක්. දැන් තමන් කියන විදිහට ශ්‍රාවකයෝ හික්මෙනවා. දිවි පරදුවට තබලා සමහර ශ්‍රාවකයෝ තමන්ගේ ශික්ෂාපම් පනෝප ශික්ෂාපද ආරක්ෂා කරලා දෙනවා. ඉතින් ඒ අතර ඉන්න පුළුවන් ඒක අහන්න ඇති පුද්ගලයේ ඒ කෙලෙස් අධික බව නිසා. නමුත් සමස්තයක් ලෙස ගත්තම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපි සියලු දෙනාමගේ අවනතයි. උන්වහන්සේ තුළ තිබිච්ච විශිෂ්ට ගුණයක්. ඒක පාරමිතාවන් නිසා ලැබිච්ච දෙයක් වෙන්නට ඕනේ. ඒ දැන් උදාහරණයකට නන්ද ස්වාමීන් වහන්සේට නන්ද කුමාරයාට බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරගෙන් අහනවනේ මහාන වෙමුදු කියලා මේ මහාන වෙන්න කියලා අහන ප්‍රශ්නේ බලන්න ඇහුවේ එදා තමයි එතුමා කසාද බඳින්න හිටියේ එදා තමයි රාජාභිෂේකය ලබන්න හිටියේ එදා තමයි අලුත් මාලිගාවට ගෙට ගෙවෙන්න හිටියේ මේ ජීවිතයේ තියෙන විශේෂම අවස්ථා තුනක් මේ අවස්ථා තුනේදී මහාන වෙන්න අහනවා කියන එක විහිළුවක් නැක විදිහට ගත්තා. වික්ෂුන් වහන්සේ කෙනෙක් එහෙම කවුරු හරි පත් වෙන්න යනවා නම් මහාන වෙන්න අහනව නෙවෙයි. අපි ඉතින් ඒ පැවිදි ගිහි ජීවිතේට සරණ ජීවිතේට අපි ආශිර්වාද කරන එක හොඳට ගත කරන්න කියලා කියන එක තමයි බොහෝ විට කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද මහාන වෙනවද කියලා. මේ වෙලාවේදී මේ තරම් දැන් නිකන් වෙලාවක ඇහුවා නම් ඔව් කියන්න තිබුණා. නමුත් අරතරන් වගකීමක් තියෙනකොට තමන්ගේ බිරිඳ ජනපද කල්යاني වෙන්නේ ඉන්නේ බිරිඳ බලාගෙන ඉන්නවද රටවැසියා කෙරෙහි වගකීම පියරජුර තමන් කෙරෙහි තිබු විශ්වාසය ගොඩාක් මහන්සි වෙලා ඉදි කරපු මාලිගාව ඒකේ ඒ වැය කරපු මුදල් මේ සියල්ලක්ම වගකීමක් මෙතන තියෙන්නේ ඒක ඒක මිනිස්සෙට තියෙන නිකන් එක පාටේ වගේ දේවල් අතහරිනවා කියන එක ලේසි නෑ නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බෑ කියන්න බැරි කමට නන්ද කුමාරයා එකඟ වෙනවා මහාන වෙන්න. ඒත් මේකෙන් කියවෙනවා උන්වහන්සේ කොතරම්නම් පෞරුෂයක් උන්වහන්සේ තුල කොතරම්නම් ශ්‍රේෂ්ඨ බවක් තිබිලාද. මේක ඉබේ ආපු එකක් නෙවෙයිනේ මේක බොරුවට කියපු ගන්න වේද සමහරවිට සමහර දේවල් වලදී අපි අර හිතරි දවන්න බැරි නිසා නැත්තම් ඒ පුද්ගලයාට අගෞරව වෙන නිසා පුළුවන් කියලා කියන වෙන්න පුළුවන්. නමුත් මෙතනදී ඒක ඇඟ බේර ගන්නට නැත්තම් කියපු කතාවක් වෙන්න බෑ මොකද ඊට වඩා දරුණු වගකීමක් තමන් පිටුපස්සේ පැවරලා තියෙනවා. ඒ සියල්ල තියෙද්දිත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පිටුපාන්නට බැරි කම තමයි නන්ද කුමාරයාගෙන් එදා පිට වුණේ. ඒක අද කාලෙන් බැලුවොත් හරි අමුතුම සිදුවීමක්. ඉතින් ඒ වගේ පෞරුෂයක් ඒ වගේ ශ්‍රේෂ්ඨ භාවයක් උන්වහන්සේ තුළ තිබුණා. නිසා අනිත් ශ්‍රාවක සංඝයා උන්වහන්සේ ඉදිරි හික්මෙනවා කියන එක. උන්වහන්සේ යමක් ඇහුවොත් කරන්න කිව්වොත් දැන් නොකර ඉන්න බැරිකම. උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න වෙන බව. මේවා නිතැතින්ම සිද්ධ වෙනවා. ඒ තමයි උන්වහන්සේ තුළ තිබිච්ච අන් අයව තමන්ගේ වසඟේ පවත්වගන්න තිබිච්ච හැකියාව. ඒක පුණ්‍ය තේජසක් උන්වහන්සේගේ. දැන් විස්සන්තරාත්න භාවයේදී ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවෝ දෙන්නා. දැන් මන්ද්‍රී දේවිය ගිහිල්ලනේ පළවැල නෙලාගෙන ඉන්නේ. මන්ද්‍රී දේවිය හිටියනම් දන් දෙන්න දෙන්නේ නැහැ දරුවෝ දෙන්නා. ඒ වළක්වනවා ඒක. බොහෝ දුරට වළක්වනවා. එහෙම තමයි බොසන් වාසී හිතුවේ මට මේක අන්තරාය කරා වෙයි කියලා. මොකද එතුමිය ඊට කලින් දවසේ හීනෙකුත් දකිනවා. තමන්ගේ ඇස් දෙක නැති වෙන විදිය. ඉතින් මෙතුමිය එන්නක දැන් අම්මා නැති නිසා තාත්තා ඕන දෙයක් දන් දෙනවා කියලා දරුවෝ දෙන දන්නවා. දරුවෝ දෙන දන්නවා. තාත්තා ඇතත් දන් දුන ඇතා දන් දෙන්න රටෙන් එන්නට උනේ එළියට. ඊට පස්සේ දන් දීපු හැටි, වස්තුව, ආහාර පාන මේ සියල්ල දීපු හැටි දරුවෝ දන්නවා. ජූජක බමුණා ඇවිල්ලා දරුවෝ ඉල්ලන්න බව දැනගත්තම තේරුම් ගත්තම මේ දරුවෝ දෙන අසරණ දරුවෝ දෙන්න ගිහිල්ලා පොකුණක ගිලිලා දෙන්න තැන් දෙකක අනිත් එක්කෙනා කොහෙද ඉන්නේ කියලා කියන්නේ නැති වෙන්නේ. කෙනෙක් එකතන හිටව දෙන්නම අහුවෙන හින්දා කෙනෙක් හරි බේරෙමු කියන අර්ථයෙන් දෙන්න ගිහිල්ලා පොකුණක නෙළුම් කොළ දෙකක් යට හැංගුණා. දැන් දන්නෝ හොඳටම තාත්තා දන් දෙන්න යන්නේ. ඒ වෙලාවේදී පිය රජතුමා ඇවිල්ලා වෙසන්ත රජුරු ඇවිල්ලා දැනගත්ත දැන් දරුවෝ දෙන්න හැංගිලා ඉන්නේ බයේ කියලා. ජාලිය ක්‍රිෂ්ණජිනා කියන වචන දෙක එකපාරයි කිව්වේ. මේ දෙන්නා හිටපු තැන්වලින් නැගිටලා එනවා. මේ තමන්ව දැන් දන් දෙන්න යනවා කියලා දැන දැන. ඒ තමයි පියෙක් ලෙස උන්වහන්සේ තුළ තිබිච්ච ඒ දරුවන් දරුවන් තුළ තමන් කෙරෙහි ජනිත කරලා තිබිච්ච ගෞරවය. මේක අපිට බලෙන් ගන්න පුළුවන් එකක්වත් බලහත්කාරයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක සැබවින්ම උන්වහන්සේ තුරුපිච්ච ගුණය නිසා වෙන දෙයක්. අපිට සමහරලාට අපේ සමහර ස්වාමින් වහන්සේලා සමහර මිනිස්සු අපිට යමක් කිව්වම අපිට බෑ කියන්න බැරිකමක් තියෙනවා. පිටුපාන්න බැරිකමක් තියෙනවා. ඒක එක්තරා තේජසක් වුන් තුළ තියෙනවා. ඉතින් සමහරවිට බයට අපි රජවරුන්ට වගේ කරනවා. එහෙම එකක් නෙමෙයි මේක. අපිට හිතෙනවා පිටුපාන්න හොඳ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තුල ඒ තරම් පෞරුෂයක් තිබුණ නිසා සියලු ශ්‍රාවකයෝ තමන්ගේ වසඟේ හිටියා. ඊටත් වඩා අමාරුයි උන්වහන්සේට තමන්ගේ සිත සමන්ට වසඟයි. ඒ කියන්නේ ලෝකේ තියෙන අතිශයින්ම ප්‍රියංකර අලංකාර රූපයක් දුටුවත් උන්වහන්සේට ඒක හිත වෙනස් වෙන්නේ නැහැ. හිත චලනය වෙන්නේ නැහැ. ප්‍රകൃතිය අතහරින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඒ වගේම උන්වහන්සේට ඉතාම දුෂ්කර අවස්ථාවක වුණා. වේගෙන් සමාධි වලට සමවැදිලා 이르දි ප්‍රාතිහාරි පෑමේ හැකියාව තියෙන මුගලන් ස්වාමීන් වහන්සේ නන්දෝපනන්ද දමනේදී කිප්ප නිසන්තිතාවය උන්වහන්සේ දක්වපු ඒ භාවයේ පැහැදිලි වෙනවා. එන ශාස්ත්‍රුන් වහන්සේට කොතරම්නම් හැකියාවක් 이르දිය සම්බන්ධයෙන් තියෙනට ඇද්ද. එන් මේ තමයි උන්වහන්සේගේ ඓශ්වර්ය භාග්‍ය කියන එක. ධර්ම භාග්‍ය කියලා කියන්නේ තමන් වහන්සේ සන්තක විශේෂ ගුණ ධර්ම අදිශීලය, ඒ වගේම ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵල ධර්ම, ඒ වගේම තමන් නිර්වාණය සාක්ෂාත් කරා ඒ තමන් අධිගමනය කරපු නිර්වාණය, ඒ වගේම ෂඩ් අසාධාරණ ධර්ම, මෙවන් වූ සුවිශේෂී ගුණයන් උන්වහන්සේ තුළ තිබුණා. ඒ තමයි උන්වහන්සේගේ ධර්ම භාග්‍ය. ඊළඟට යශභාග්‍ය. යශභාග්‍ය කියලා කියන්නේ යශය කියනකොට කරුණු දෙකක් තියෙනවා. තමන්ගේ පිරිවර සහ තමන් කෙරෙහි තියෙන කීර්ති ගෝසාව වර්ණාව. උන්වහන්සේගේ පිරිස බලන්න. උන්වහන්සේගේ පිරිවර ඒ කාලේ මහාන වෙච්ච මහා පිරිස 80 මහා ශ්‍රාවකයෝ, අග්‍ර ශ්‍රාවකයෝ, රාජ මහා මාත්‍යාදී ඒ සවැත් නුවර වාසය කරපු අප්‍රමාණ ජනතාව, ඒ වගේම දෙවියෝ බ්‍රහ්මයෝ දසදහසක් ලෝක ධාතුවල දිව්‍ය බ්‍රහ්මයෝ, මේ බොහෝ දෙනා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා. අප්‍රමාණ සත්ත්ව සංඛ්‍යාවක ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඒතරම් සුවිශාල ශ්‍රාවක පිරිසක් තමන් වහන්සේ සන්තුලෙන් පිරිනවම් පාලා කොච්චරනම් පිරිසක් උන්වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නවද. ඒ වගේම උන්වහන්සේ කෙරෙහි පැවිත්ත කීර්ති ගෝසාව, ඒක දෙවියන් බ්‍රහ්මයන් අතර පවා පැතිරිච්ච දෙයක්. අද කාලේ වුණත් බලන්න, දැන් ඒක ටිකක් අපි නුවණින් විමසුවොත් බහුතරයක් දෙනවා බුද්ධාව අධ්‍යයනය කරන බහුතරයක් දෙනා බුද්ධාවට යම් හෝ ගෞරවයක් තියෙන බහුතරයක් දෙනා තථාගතයන් වහන්සේට එහෙම ලේසියට බණින්නේ නැහැ. සමහරවිට යම් යම් හේතු නිසා සමහර බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට බණිනවා, අහවල් ස්වාමීන් වහන්සේට බණිනවා, සමහර ලේඛකයෝ ඉඳලා තියෙනවා මොග්ගලීපුත්ත තිස් වහන්සේට පවා බැනපු ඒ තේරවාදයට විරුද්ධව ලියමින්. ඉතින් නමුත් මේ කිසිම ලේසියකට කෙනෙක් මේ සාස්සුන් වහන්සේට බණින්නේ නැහැ. මොකද උන්වහන්සේගේ තිබිච්ච ඒ හැමතිස්සෙම බලන්නේ ශාස්ත්‍රුන් වහන්සේ තථාගතයන් වහන්සේ නිවැරදි දෙයක් කිව්වා කියන එක තමයි හැමෝට මුලින්ම එන අදහස. ඉතින් ඒ ශාස්ත්‍රුන් අතරත් උන්වහන්සේ විශිෂ්ට ශාස්ත්‍රවරේ, එහෙම ලේසියකට කවුරුත් කියන්නේ නැහැ අබෞද්ධ කෙනෙක්වත් උන්වහන්සේ ලෝකේ රැවට්ටුවා, උන්වහන්සේ වැරදි දෙයක් කරා කියන කිවෙන්නේ ඒ තරම් තමන්ගේ ශ්‍රාවක නොවන පිරිස අතර පවා උන්වහන්සේ කෙරෙහි තියෙන ගුණරාවයක්. ඒක ලේසි නෑ ඒ වගේ ගුණරාවයක් ලබන්නට. සහ මිනිසුන් අතර දෙවියෝ කියලා කියන්නේ අපේ හිත් පවා විනිවිද දකින්න පුළුවන් සත්ත්ව කොට්ටාසයක්. ඒ දෙවියන් පවා වර්ණනා කරනවා කියලා කියන්නේ දෙවියෝ වර්ණනා කරනවා කියන එක ලේසි නෑ. මොකද දෙවියෝ අපි තනියම ඉන්නකොට කරන දේවල් දන්නවා. දෙවියෝ අපේ හිත්වල පහළන සිතිවිලි දකිනවා. එතකොට ඒ දෙවියෝ පවා වන්දනා කරනවා නම් දොහොත් මුදුන් තබලා බ්‍රහ්මියෝ පවා වන්දනා කරනවා නම් අර්ථරා නික්ලේශී බ්‍රහ්මරාජෝ පවා වන්දනා කරනකොට එහෙනම් උන්වහන්සේ තුල තිබිච්ච ඒ කීර්ති රාවය සුවිශේෂී, ඒක අතිශය පිරිසුදු එකක්. ඒක බොරුවට පැන නැගිච්ච දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ තමයි උන්වහන්සේගේ යශ භාග්යය කියලා කියන්නේ. ඊළඟට උනාසෙල්ල තුල තිබුණා කාම භාග්ය කියලා එක. කාම භාග්ය කියන එකේ තේරුම තමයි තමන් වහන්සේ කැමති වෙන දේවල් ඉෂ්ට වෙනවා. දීපංකර පාදමූලයේදී කැමති වුණා ලෞතරා බුදු වෙන්නට, ඒක ඉෂ්ට කරගත්තා. ඒ වගේම බුදු වෙලා සත්‍ය සසරෙන් එතර කරවන්නට, ඒක ඉෂ්ට කරගත්තා උනාසෙ. ඒ වගේම උනාසෙ බොහෝ සත්‍යයන් සුගතියට පමුණවන්න කැමති වුණා. ඒක උනාසෙ ඉෂ්ට කරගත්තා. මේ වගේ ඒ ජීවිතෙත් ඒ අවස්ථාවල තමන් කැමති කැමති වෙච්ච දේවල් උන්වහන්සේට පුළුවන් ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. මේ වගේ බෝධිසත්ව අවදීයේදී බෝසතාණන් වහන්සේ විශේෂ මහා ආශ්චර්යමත් සිද්ධීන් සිද්ධ වෙනවා උන්වහන්සේගේ කැමැත්තට අනුව. සමහර අද්භූත දේවල් වෙලා තියෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ පවා කාමය කැමැත්ත ඉෂ්ට වෙනවා නම් බුදුවරයෙක් ගැන කවර කතාවක්. ඒ තමයි උන්වහන්සේගේ කාම භාග්‍ය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ශ්‍රී භාග්‍ය. ශ්‍රී භාග්‍ය කියලා කියන්නේ ශ්‍රීය කියලා කිව්වම රූප ස්වභාව වෙන අයට නිතර නිතර බලන්නට හිතෙන, හැරි හැරි බලන්නට හිතෙන රූප ස්වභාව. ඒ වගේම තමන් ඉන්න තැන් සේනාසන විහාරාදී තියෙන පිරිසුදුකම, තමන්ගේ සිවුරු ආදී තියෙන පිරිසුදුකම, පරිභෝග කරන වස්තුවල, ගමන බිමන ආදී ඉරියව්වල තියෙන අලංකාරය, සිනහවේ තියෙන ප්‍රසන්න බව, මේවා තමයි ශ්‍රීය කියලා කියන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේට තිබුණා ඉතාම විශේෂ ශ්‍රීයක්. 23 මහා පුරුෂ ලක්ෂණ, 80ක් වන ව්‍යංජන ලක්ෂණ, ව්‍යාම ප්‍රභාව, කේතුමාලා ලංකාරය, ඊට පස්සේ ඒ වගේම උන්වහන්සේගේ දේහෙන් පිටවුණු රශ්මි මාලාව, ව්‍යාම ප්‍රභාව, අශීති හස්ත ප්‍රභාව, අනන්ත බුද්ධ ප්‍රභාව, ඊට පස්සේ ඌර්ණ රෝම ධාතු ප්‍රභාව, දාඨා ධාතු ප්‍රභාව, කේතුමාලා අලංකාරය, මේ වගේ විශේෂ රශ්මි මාලා වලින් ඒ ශරීරයේ ශෝභමානයි. මිනිස්සු, දෙවියෝ, බ්‍රහ්මයෝ, තිරිසන් සත්තු පවා ඒ රූපේ දිහා නැවත නැවත හැරි හැරි බලන්න තරම් ඒ රූපේ අලංකාරයි. ඒ වගේම ගමනාදී ඉරියව්, ඒ වගේම ඉරියව් පැවැත්ම, තමන්ගේ සිවුරු පිරිකරාදී පිරිසුදුකම. අර මාගන්ධිය බ්‍රාහ්මණතුමා දන්නේ බුදුරජාණන් වහන්සේ හිටියේ කියලා. අර උන්වහන්සේ පැතිරලා හිටපු තැන, ඒ තෘණ දාපු ඇතිරිල්ලක වැතරෙලා ඉඳලා සැතපෙල ඉඳලා උන්වහන්සේ උදේ නැගිටලා වඩිනවා. ඊට පස්සේ මාගන්ධිය බ්‍රාහ්මණ අහනවා කවුද මේක හිටියේ, මේ විශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ, මේ ඇතිරිල්ල නිදාගෙන තියෙන්නේ, පොඩි රැල්ලක්වත් නැහැ මේ ඇතිරිල්ලේ කියනකොට තමයි කියන්නේ භාග්‍යවත් ගෞතම ශ්‍රමණ භාග්‍යවත් ගෞතමයේ. එතකොට කිපෙනවා එයා ඒ වගේ කෙනෙක් නිදාගත්තනවත් මම දකින්න හොඳ නැහැ කියලා. නමුත් මුලින්ම ඌට හැඟෙන්නේ මේ නම් මෙතන නිදාගත්තා නම් කවුරු හරි විශේෂ කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතන උන්වහන්සේගේ ශ්‍රීය. උන්වහන්සේ දෙවියන් බ්‍රහ්මයන් පවා පරදවන විශේෂ ශ්‍රීයක්, රූප ස්වභාවයක්, අලංකාර ඉරියව් පැවැත්මක්, සිනහාවක්, ඒ වගේම පිරිසිදු විහාරස්ථාන, ඒ වගේම තමන්ගේ චීවරාදී පරිස්කාර උන්වහන්සේ තුල තිබුණා. ඒ තමයි උන්වහන්සේගේ ශ්‍රී භාග්‍ය කියලා කියනවා. ඊළඟට උන්වහන්සේගේ තියෙන 6 වෙනි එක තමයි ප්‍රයතන භාග්‍ය. ප්‍රයතන භාග්‍ය කියලා කියන්නේ උන්වහන්සේ තුල තිබිච්ච මහා වීරිය. බෝධිසත්ව අවදීදී මහත් වූ වීරියක් අරගෙන තමයි බුද්ධත්වයට පත් වුණේ. ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. අපි බොහෝ අවස්ථා වලින් ගැන කතා කරා. බුදු වුණාට පස්සේ තිබිච්ච බුද්ධ කෘත්‍ය බලන්න. බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ ලෝකෙ දින අපහසුම කෘත්‍ය. ඒක රටක් රාජ්‍යයක් පාලනය කරනවා වගේ නෙවෙයි. ඊට වඩා අතිශයින්ම ගම්බීරයි ඒ කෘත්‍ය. මොකද ඒකෙදි උන්වහන්සේගේ පරාසය මේ මනුස්ස ලෝක විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, දසදහසක් ලෝක ධාතුවලනේ දිව්‍ය බ්‍රහ්මය. මේ සියලු දෙනා හැමදාම උදේට උන්වහන්සේ හොයනවා කාටද පිහිට වෙන්නේ. හවසට හොයනවා මං කාටද පිහිට වෙන්නේ, කාටද බණ කියන්නේ, කවුද නිවන් දකින්නට සුදුස්සක්. හොයාගෙන ගිහිල්ලා බණ කියනවා සමහර වෙලාවලට. නිවන් විතරක් නෙවෙයි, තිසරණයේ සමාදන් වෙන්න සුදුස්සු කවුද? දුසිල්වතෙක් ඉන්නවද සිල්වත් කරන්නේ? කාම භෝගියෙක් ඉන්නවද පැවිදි කරන්නේ? දන් නොදෙන කෙනෙක් ඉන්නවද දානෙට යොමු කරන්නේ? සමහර නිවන් දකින්නේ නැහැ. මේ වෙනස සිද්ධ කරන්න ඒක පවා තමන්ගේ වගකීමක් කරගෙන උන්වහන්සේ හැසිරුණේ. ඒ වගේම පැවිදි කරාට පස්සේ පැවිද්දන්ට උපදෙස් ලබා දෙන ආරණ්‍යල භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ හිත් බල බල කමටහන් දෙන්නේ, රහත් වෙන්න සුදුසු අයට රහත් කරවන්න, බණ කියන්න, සමහර ඉර්ධියෙන් රශ්මිමාලා යවලා උන්වහන්සේට උපදෙස් දෙන්නට, ශ්‍රාවක සංඝයාට ශික්ෂාපද පනවන්නට, ඒ කෘත්‍යයන් කිරීමට උපදෙස් දෙන්නට විනය පිටකේ බැලුවොත් තේරෙනවා මේ හැම දෙයකම ගිහිල්ලා උන්වහන්සේකින් අහුවන ප්‍රශ්න. කුටියක් හදනකොට කුටිය ගරා වැටෙනවා, මොකද්ද කරන්න කියන එක පවා අහන උන්වහන්සේකින් ගිහිල්ලා. සිවුරේ ප්‍රශ්නයක්ද? ඊට පස්සේ මොන හරි දොරක ප්‍රශ්නයක්ද? සාමාන්‍යයෙන් අපි තනියම කරගන්න හිතන දේවල් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අද කාලේ හිතාගන්නේවා තනියම කරනවා කියලා හිතන දේවල් උන්වහන්සේලා ගිහිල්ලා අහනවා. ඒක මොකද? උන්වහන්සේ උපරිම හොඳ උපදේශයක් දෙන නිසා. අසනීප වුණාම දෙන දීපු බෙහෙත් බේසජ්ජක් කන්දකේ මේ සියල්ල උන්වහන්සේ කරා. එක තැනකවත් මොන කරදරයක්ද මේ? මහාන කරානම් භාවනා කරගන්න ඌව මගෙන් අහන්න ඕනේද, ඌව අහන්න දෙයක්ද කියලා කියන්නේ නැහැ උන්වහන්සේ. ඒ හැම දෙයකම වැදගත් නිවැරදි උත්තර ලබා දෙනවා. ධර්ම ප්‍රශ්නයක් අහන්න આવත් උන්වහන්සේ ඒකට උත්තර ලබා දෙනවා. විනය ගැටලුවක් આવත් සංඝයා රැස් කරවලා ඒ වෙලාවෙම ප්‍රශ්නේ විසඳනවා. ඒක අවස්ථාවකදී තමන් වහන්සේ දකිනවා මේ මධ්‍යම රාත්‍රී භික්ෂුන් වහන්සේලා පිරිසක් කාම විතර්ක හිත හිත ඉන්නවා. උන්වහන්සේ ඕනේ දැන් මේක වළක්වන්න, මේ පිරිස මාර්ගඵල දක්වන්න, මාර්ගඵල ලබන්න තරම් සුදුසුකම් තිබිච්ච පිරිසක්. නමුත් ඒ පිරිසව කැඳවලා බණ කිව්වොත් පිරිස බය වෙනවා. මේ කාම විතර්ක අපේ විතර්ක දැකලා මේක ලැජ්ජාවටපත් වෙනවා. ඒ වෙලාවේ මොකද කියන්නේ? ආනන්ද සායන්ස කැඳවලා කියනවා gediya ගහන්න. ඒ කියන්නේ අර සද්ද කරන එක. සංගය සියලු සංඝයා රැස් වෙනවා, මහා සංඝයා මේ මහා රාත්‍රී. එතසේ බණ කියනවා, බණ කියලා අර පිරිසට මාර්ගඵල ලබා දෙනවා. ඒ වගේ උන්වහන්සේ හැම තිස්සෙම හිත හිත ඉන්නවා කොහොමද මම මේ සත්‍යයට පිහිටවන්නේ. ගිහි පැවිදි ભેදයක් නැහැ, පැවිද්දන්ට විශේෂ අනුග්‍රහයක් දක්වනවා. මොකද උන්වහන්සේ කෙරෙහි ආපු නිසා. නමුත් දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද කියන එකෙන් වෙනසක් පන්නේ නැහැ. උන්වහන්සේ ඔවුන්ටත් ඒ ධර්මයේ නුවඩුව ලබා දෙනවා. බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා බ්‍රහ්මයන්ට බණ කියනවා. දිව්‍ය ලෝකවලට වඩිනවා උන්වහන්සේ. සමහරට සමහර බුදුරු නාග ලෝකවලට වඩිනවා. නාග ලෝකවලට වැඩලා ඒ උන්ට පිහිට වෙනවා. අපේ කතා ප්‍රවෘත්තියේ ලංකාදීපයට ආවා කියලා තියෙනවා. මේ විදිහට ගත්තම බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ. දැන් රජ කෙනෙක්ගේ කෘත්‍ය ගත්තම රටේ තියෙන පරිපාලනේ අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක්, රජ කෙනෙක් වුණාම ගොඩක් වෙලාවට මේ පොදුවේ, ඒ කියන්නේ අපි කියනවා උඩින් තමයි වැඩ කරන්නේ. පල්ලෙහා පල්ලෙහා අය දාලා ඔවුන් ලවා තමයි සුළුසුළු වැඩ ටික කරවෙන්නේ. මොකද හැම දෙයකම අත ගන්න තරම් ඔවුන්ට කාලයක් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ප්‍රඥාවේ පරතරයට ගියපු නිසා සහ තමන් වහන්සේ තමයි මේ සසරෙන් එතර කරන එකේ සත්‍ය මූලිකත්වේ නිසා, ඉතින් සංඝයා වහන්සේලා ඒ කෘත්‍ය කරා උන්වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් ලෙස. නමුත් උන්වහන්සේට කෙනෙක්ව සිල් සමාදන් කරවන්න තියෙනවා නම් උන්වහන්සේ නම් පිහිටවිය යුත්තේ උන්වහන්සේක අතහරින්නේ රජ කෙනෙක් සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ වැඩකට යොමු වෙන්නේ නැහෙනේ රටේ තියෙන මොන හරි දෙවන්ත අර්බුදයකට විසඳුමක් ලබා දෙයි මොන හරි ලොකු ඉදිකිරීමකට සහභාගී වෙයි නැත්නම් මෙහෙම දෙයක් කරන්න කියලා උපදේශයක් ලබා දෙයි නමුත් සාමාන්‍යයෙන් කියලා පොඩි මිනිස්සෙක්ගේ වැඩකට උපකාර කරනවා කියන එක ලේසියෙන් වෙන දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේම නෙවෙයි සමහරට වැද්දන් වෙත ගිහිල්ලා ඒ වැද්දන්ගේ ජීවිත හරි ගස්සනවා උන්ගේ සසර ජීවිතය හරි ගස්සනවා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ අර තමන්ගේ කුටිය පැත්තෙන් එන වැද්දා වෙනුවෙන් කැප වෙලා සිවුර වැලේ මේ ගහක් උඩ එලලා කුටියට ගිහිල්ලා හිටියා ඒ වැද්දා ඒ සිවුරට වැඳලා තමයි කල්ප 90 ගානකට පස්සේ මේ පිනත් මුල් කරගෙන අපේ බුද්ධ ශාසනේ රහත් වෙන්නේ. එතකොට මේ ඒ වගේ සුළු මිනිස්සු සත්වයෝ ගැන පවා උන්වහන්සේ ලෝක කැපකිරීමක් කරනවා. ඒක අවස්ථාවක ජේතවනාරාමයේ හිටිබිච්ච පොකුණ හිඳුනා. ඒ පොකුණ හිඳිච්ච වෙලාවේදී ඒකේ හිටපු ජලජ සත්වයෝ බොහෝ දෙනා මියන්නට දැන් සූදානම් වෙනවා. තථාගතයන් වහන්සේගේ මහා කරුණා මේ සත්වයෝ කෙරේ පහළ වුණා. මේ සක්‍රයාට බණ කියන මහා බ්‍රහ්මයාට බණ කියන බක බ්‍රහ්මයා දමණය කරපු බිම්බිසාර රජුරුවන් කොසල් රජුරුව දිවිහිමියෙන් සරණ ගියපු මේ ශාස්ත්‍රුන් වහන්සේ කොහොම ඉන්න පුළුවන් කෙනෙක්ද මොන සම්පතක් අඩු වෙන්න පුළුවන් කෙනෙක්ද ඒ උත්තමයාට පහළ වෙනවා මේ සත්තු ටික නම් පිට වෙන්න ඕනේ උන්වහන්සේ කල්පනා කරන උපායක් වස්සවන්නට ඕනේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මට ජේතවනාරාමයෙන් පොකුණෙන් පැම් පාසු වෙන්නට ඕනේ. ආනන්ද ස්වාමීන් කියනවා ස්වාමීනි පොකුණේ වතුර නැහැ. ආනන්දේ නානකඩේ ගියන්න. අද ඔබ තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය දැනගනි. උන්වහන්සේ නානකඩේ ඇඳගෙන පොකුණ වෙත වැඩියා පොකුණේ වතුර නැහැ. උන්වහන්සේ පොකුණේ කෙළවර පඩිපෙළ ළඟ ඉඳගෙන ඉන්නවද? වතුර එනකම්. මේ වෙලාවේදී සක්‍රයාට දරා ගන්නට බෑ භාග්‍යවතුන් වහන්සේට පැම්පාසු වෙන්නට ඕනේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුණ්‍යවන්තයාට භාග්‍යවන්තයාට පුද්ගලයාට පොකුණෙන් නාන්නට ඕනේ දැන් වෙනස් කරන්නත් බෑනේ ගිහිල්ලා පොකුරෙන් නාන්න එපා අහවල් තැනින් නාන්න කියන්නේ නැහැ බුදුවරට සාමාන්‍ය බුදුවරුන්ට එහෙම සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා අඩුයි උපදෙස් නම් ඒ වගේ යෝජනා කරනවා අඩුයි උනාසලා හරි ගිනි කඳන් වගේ කියලා කියන්නේ ලේසියෙන් මිනිස්සු ලඟ වෙන්නේ නැහැ ඒ ගෞරවය උනාසේ පොකුණෙන් නාන්න අවශ්‍ය නම් මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වතුර නැති පොකුණේ ගාව ඉඳන් ඉන්නේ. සක්‍රයා දෙවි කෙනෙක්ට අණ කරනවා. ඉක්මනටම වැස්සක් පස්සවන්න. ඒ වර්ෂාව වැටෙනවා. අර හිටපු සත්තු ටික ජීවිතේ බේරෙනවා. බලන්න මේ තිරිසන් සතා. ජීවිතය පවා බේර ගැනීම සමහර අවස්ථාවල බුද්ධ කෘත්‍යයක්. එහෙනම් මේක කොච්චර සංකීර්ණද? මේ බුද්ධ කෘත්‍යය ඇතුලේ මහා බ්‍රහ්මයාත් ඉන්නවා. එකවතාවක් සුද්ධවාසයට වැඩම කරනවා. සුද්ධවාස බ්‍රහ්මියොත් ඒක ඇතුලේ ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයත් ඉන්නවා. මාරය එක්කත් ගනුදෙනු තියෙනවා. දිවිරා දිව්‍ය ලෝක හයේම දෙවිවරුන් එක ගනුදෙනු තියෙනවා. රජවරු එක ගනුදෙනු තියෙනවා. අටුවාවේ හැටියට දසදහසක් ලෝක ධාතුවල මනුස්ස ලෝකවලට ඒ ලෝකවල රජවරුන්ගේ වෙස්යෙන් ස්වරූපෙන් ගිහිල්ලා ඔවුන්ට ගැළපෙන විදිහට අවවාද දීලත් එනවා. මොකද ඒ උපනිශ්‍රයෙන් ඔවුන් ඒ සක්වලින් මිදිලා මගුල් සක්වලේ උපදින නිසා. ඒ තරම් විෂයපතේ ලොකු වෙනකොට උන්වහන්සේට අර තිරිසන් සතත් බේරන්න තරම් සිතත් පහළ වෙනවා. එක අවස්ථාවක අර මට මතක ඇරි අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවසේ දාසිය ට ලොකු ස්ලාබයක් වෙනවා. ඇයට බුදුරජාණන් වහන්සේ නතර කරොත් ඇයට පුළුවන් වෙනවා ඒ කාලය තුළ සීලයක් සමාදන් වෙන්නට තරම් අවසරයක් ලැබෙනවා. බුදුහාසමේ වඩිනවා ගමනක්. බුදුවරයෙක් ගමනක් යනකොට ආය ආපහු හැරිලා එන්නේ නැහැ ලේසි. මේ දාසිය ගිහිල්ලා වැඳලා ඉල්ලනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ වචනෙට නතර වුණොත් මට මෙච්චර කාලයක් සිල් රකින්නට පුළුවන්. මේ දාසියක් වහලියක්. බුදුරණසේක නතර වෙනවා. මේ තමයි බුද්ධ කෘත්‍යය. අපි වගේ කෙනෙක්ට නම් හිතා ගන්න බැරි මොකටද උදව් කරන්නේ මොකටද උදව් නොකරන්නේ කියන මට්ටමට අපි සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධ කෘත්‍යය කියලා කියන්නේ අර ලුකු මට්ටමේ සිද්ධ වෙන කෘත්‍යයක්වත් පොඩි මට්ටමේ සිද්ධ වෙන එකක් විතරක් නෙවෙයි. මේක හරි සංකීර්ණ දෙයක්. ඒ සඳහා උන්වහන්සේට ලොකු වීරියක් තියෙන්න ඕන. ඒක බෝධිසත්ත්ව අවධියේදී පූර්ණේ කළ බුදු වෙන්නට තිබිච්ච වීරිය කියන එකක්. බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කිරීම කියන එක තවත් විශේෂ එකක්. ඒ වීරිය තිබිච්ච නිසා තමයි උන්වහන්සේ මේ තරම් ලෝකාර්ථ චර්යාවක් සිද්ධ කරේ. එවන් වූ වීරියක් ඇති බව තමයි ප්‍රයතන භාග්‍ය කියලා කියන්නේ. එනිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ඓශ්වර්ය භාග්‍ය, ධර්ම භාග්‍ය, ශ්‍රී භාග්‍ය, යශ භාග්‍ය, කාම භාග්‍ය, ප්‍රයතන භාග්‍ය කියන ಗುಣ ඒ ධර්ම හයෙන් උන්වහන්සේ යුක්ත නිසා උන්වහන්සේ භගවා භගවා නමින් අපි හඳුනන. ඒ තමයි අපේ ශාස්ත්‍රණ වහන්සේ. ඉතින් ඒ විදිහට මේ භගවා කියන ගුණයත් අපි කෙටියෙන් මෙනෙහි කරගත්තොත් සාරා සංඛේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුරණ ලද අසීමිත පාරමී පුණ්‍ය සම්භාරයකට උරුමකම් කී බැවින්ද, පුණ්‍ය සම්භාරයකින් යුක්ත වූ බැවින්ද, කාම භාග්‍ය, ශ්‍රී භාග්‍ය, යස භාග්‍ය, ප්‍රයතන භාග්‍ය, ඓශ්වර්ය භාග්‍ය, ධර්ම භාග්‍ය යන සයවැදෑරුම් භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත වූ බැවින්ද, ධර්මයේ සියුම් ලෙස බෙද බෙදා දැක් වූ බැවින්ද, රාග දෝෂ මෝහයන් භග්නය කළ බැවින්ද, උතුරු මිනිස්දම් භජනය කළ බැවින්ද, භව ගමනට හේතුවන තෘෂ්ණාව වමාරා අමෘත නිර්වාණ ධාතුව වැළඳූ බැවින්ද, ඒ තථාගතයන් වහන්සේ භගවා භගවා නම් මනසේක ඒ භාග්‍යවතුන් වහන්සේට අපේ සිතින් කයින් වචනයෙන් උත්තමාංග නමස්කාරය වේවා කියලා මනසිකාර කරන්නට ඕනේ. ඉතින් මේ දවස් කිහිපයේ මුළුල්ලේම අපි හැම දිනාම අපේ ශක්ති ප්‍රමාණයෙන් බුදු ගුණ ඉතාම සැකවින් තේරුම් ගන්නට උත්සාහවත් වුණා. ඉතින් ඒ බුදු ගුණ මෙනෙහි කිරීම, දේශනා කිරීම, මනසිකාර කිරීමේ කුසලානුභව බලයෙන් අප සෑම දිනාටම ඒ සම්මා සම්බුදුවරු මුණ ගැහෙන්නට ලැබේවා. උන්වහන්සේලා සම්මුඛයෙහි ගුණධර්ම පූර්ණය කරන්නට ලැබේවා. උන්වහන්සේලා සම්මුඛයේම සියලු කෙලෙසුන් නසා මාර්ගඵල නිවන් අධිගමනය කරගන්නටත් හැකියාව ලැබේවා කියලා අපි හැම දිනාම ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට ඕනේ. ඒ වගේම යම් කෙනෙක්ට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බඳු බුද්ධත්වයකට හිත නැමේ නම් ඔවුන්ටද ඒ සඳහා සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබී ඒ උත්තම තත්වයට යාගන්නට සියලු හැකියාවන් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් හැම දිනාටම තව තවත් බුද්ධ ගුණ ඥානය වර්ධනය වේවා, බුද්ධ ගුණයට හිත නැමේවා, බුදුවරුන්ට සිත ලං වේවා, ඒ බුදුවරුන් ගිය පාරේම ගොස් බුදුවරුන් ලැබුවා වූ වර්ණා කරා වූ අමෘත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.